රාජික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්නය ඉම්රාන් මහරූප මන්ත්‍රීතුමා
අහනවා ගරු කතා
අධිකරණ බන්ධනාගාර ඇමතුමා ඕඩර් ප්ලීස් ඩෙපියුටි ස්පීකර් විල් ටේක් ද චෑනල්
ප්‍රසන්නයියා අරු නියෝජ කතානායකතුමනේ අයන්නේ එක දෙකයි අයන්නේ දෙක ඔවු මඩකලපුව සහ ත්‍රිකුණාමලය ආයන්නේ එක මඩකලපුව බන්ධනාගාරය 168යි ත්‍රිකුණාමල බන්ධනාගාරය 112යි ආයන්නේ දෙක මඩකලපුව බන්ධනාගාරයේ දැනට සිටින රඳවියන් ප්‍රමාණය 593යි ත්‍රිකුණාමල බන්ධනාගාරයේ දැනට සිටින රඳවියන් ප්‍රමාණය 347යි ආයන්නේ 3 මඩකලපුව බන්ධනාගාරයේ 425යි ආයන්නේ 3 ත්‍රිකුණාමල බන්ධනාගාරයේ 235යි ආයන්නේ 4 ඔව් ත්‍රිකුණාමල බන්ධනාගාරයේ සහ මඩකලපුව බන්ධනාගාරයේ පුනස්තරණය කිරීමේ මූලික සැලැස්මක් සකස් කර ඇතත් වර්තමාන ආර්ථික අර්බුදයේ හේතුවෙන් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ලැබී නොමැත නිවාස අඩස්සි ක්‍රමවේදය හඳුන්වා දීමට අවශ්‍ය නෛතික පසුබිම් සකස් කරමින් පවතී. දිවයිනේ සියලුම බන්ධනාගාරවල සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. 1991 අංක 8 දරන රිමාන්ඩ් භාරයේ පසුවන සිරකරුවන් මුදා හැරීමේ පනත ක්‍රියාත්මක කිරීම සිරකරුවන්ගේ තදබදය අඩු කිරීම සඳහා පොදු සමාව ලබා දීමේ ප්‍රතිපත්තිමය ක්‍රියාවලියට අමතරව සමාලෝචන ක්‍රමවේදයක් හරහා විශේෂ සමාව ප්‍රදානය සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීමේ ප්‍රධාන ඇගයීම් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් ක්‍රියාත්මක කිරීම බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් සඳහා අමදිවි රිද්ම විශේෂ වැඩසටහන අනුව සිරකරුවන්ගේ වයස අනුව වර්ගීකරණය කර රඳවා පුනරුත්ථාපනය කිරීම බන්ධනාගාරයේ පවතින සීමිත භූමියේ පෙරසවි ගොඩනැගිලි ඉදිකර රඳවිය හැකි නේවාසිකා සංඛ්‍යාව වැඩි කිරීම මද්‍රව්‍යවල බර ප්‍රමාණය අනුව ලබා දෙන මහේස්ත්‍රාත් අධිකරණයේ අප ලබා දීම ග්‍රෑම් 2 සිට ග්‍රෑම් 5 දක්වා වැඩි කර කොන්දේසි ලිහිල් කිරීම රජයේ රස පරීක්ෂක වාර්තා කඩිනම් ලබාගෙන අධිකරණ ක්‍රියාවලියට කාර්යක්ෂම කරන ලදී බන්ධනාගාරගත වීමට විකල්පයක් ලෙස සුළු වැරදි සඳහා වන වැරදිකරුවන් ප්‍රජා විශෝධන නියෝග ලබා දීම සඳහා අධිකරණ සේවා කොමිසම් සභාව විසින් මහේස්ත්‍රාත්වරුන් දැනුවත් කරන ලදී මද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන කාර්යාංශය යටතේ පවතින මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සලස්සන ලදී දීර්ඝකාලීන වැඩපිළිවෙල යටතේ හොරණ බන්ධනාගාර සංකීර්ණ ඉදිකිරීම හා වාරියපොළ බන්ධනාගාර වැඩි දියුණු කිරීම නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම සහතික කිරීම සඳහා අපරාධ නඩුවල ඵලදායි ලෙස යුක්තිය පසඳීම අරමුණු සඳහා වරද පිළිගැනීමේ එකඟතාවය සඳහා වූ නෛතික රාමුවක් ඉදිරිපත් කිරීම ආයන්න පැන නොනගී
நன்றி கௌரவ அமைச்சர் அவர்களே கிழக்கு மாகாணத்திலே காணப்படுகின்ற சிறைச்சாலைகள் அதேபோன்று கைதிகள் சம்பந்தமான என்னுடைய கேள்விகளுக்கு விடையளித்தமைக்கு நன்றி கூறிக்கொள்வதோடு என்னுடைய முதலாவது கேள்வியாக நான் கேட்கின்ற விடயம் திருகோணமலையில் அமைந்துள்ள சிறைச்சாலையானது நகரத்தின் மத்தியில் அமைந்திருக்கின்ற காரணத்தினால் குறித்த காணியினை வேறு தேவைகளுக்கு பயன்படுத்த முடியாத ஒரு நிலைப்பாடு காணப்படுகின்ற ஒரு காரணத்தினாலும் அதனை அகற்றி வேறொரு அரச காணியிலே சிறைச்சாலை கைதிகளுக்கு தேவையான வசதிகளை உள்ளடக்கிய அதே போன்று ஒரு பாரிய சிறைச்சாலை ஒன்று அல்லது திறந்தவெளி சிறைச்சாலை ஒன்று அமைப்பதற்கான ஏற்பாடுகள் ஏதாவது அமைச்சின் மூலமாக முன்னெடுக்கப்பட்டிருக்கின்றன அல்லது முன்னெடுக்கப்படுவதற்கான சாத்தியம் ஏதாவது இருக்கின்றதா என்பதை கௌரவ அமைச்சர் அவர்கள் இந்த இடத்திலே கூற முடியுமா
கரு நியோஜகதானாயகத்துமனே அப்பே கருமந்துமா கரண யோஜனாவ அத்தரம் அப்ப இயக்கங்காய் முகத மகனுவர திபிச்ச அப்பே போகம்பர பந்தனாகாரே மேவன கூட பல்லு கலையிட்டு அரகனுக்கு இல்லா நாகரிக சங்கர்தன அதிகாரியட்ட ஏ சம்பூர்ண இடம லவாதியில் அவசான் දෙවනුවට අපේ තියෙන අක්කර 40ක භූමි ප්‍රමාණයක වැලිකඩ බන්ධනාගාරයේ තියෙනවා මැගසින් සහ රිමාන්ඩ් බන්ධනාගාරය. ඒ අක්කර 40ක වාණිජ ඉඩම අපි මේ වෙනකොට සම්පූර්ණයෙන්ම හොරණ අක්කර 200ක් ලබාගෙන ඒ ඉඩම අපි වෙන් කරගෙන අවසන්. ඒ අක්කර 200ට අපේ වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරයේ අපි අරගෙන යන සියලු කටයුතු මේ වෙනකොට අවසන් කළා තියෙනවා. ඒ වගේම වාණිජ ඉන්ටර්නැෂනල් ටෙන්ඩර්ස් වලට අර අක්කර 40 යෝජනා කැඳවීම සඳහා මේ වෙනකොට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරගෙන යනවා. එතකොට ප්‍රධාන කොළඹ නගරයේ තියෙන බන්දනාගාරයක් අරගෙන ගිහිල්ලා ඔබතුමා යෝජනා කරපු ආකාරයට වෙන වාණිජමය වශයෙන් වටිනාකමක් ගන්න පුළුවන් කාර්යයක් ඒ ඉඩමේ කරන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා ත්‍රිකුණාමල බන්දනාගාරය දැනට අපි කටයුතු කරගෙන යන්නේ වැලිකඩ. මොකද අපිට පහසුකම් අතින් විශාල පහසුකම් ප්‍රමාණයක් සැපයිය යුතුව තියෙනවා. අලුතෙන් බන්දනාගාරය ඉදිකළ යුතුව තිබෙන නිසා. හැබැයි ත්‍රිකුණාමල බන්දනාගාරයේ දැනට සුදුසු ඉඩමක් වෙන් කිරීම පිළිබඳ යෝජනාවක් තියෙනවා නම් ගරු මන්ත්‍රීතුමා අපි කමිටුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවටත් ඉදිරිපත් කරලා අපේ කණ්ඩායමක් ඉවලා අපි ඒ වෙනුවෙන් අවශ්‍ය සැලසුම් ටික නාගරික සංවර්ධන අධිකාරිය සහ බන්දනාගාර දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරන්නම්. එතකොට අපිට කොළඹ එකත් එක්ක සමගාමීව මේ කටයුතු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා.
නන්දි ගෞරව අමචරවර්ගලේ අடுத்ததாக கந்தளை பிரதேசத்திலே தடுத்து வைக்கும் சிறைச்சாலை அதாவது ரிமாண்ட் பிரச்சன் ஒன்று ஆரம்பிப்பதற்கான உத்தேசம் எதுவும் உள்ளதா என்ற விடயத்தை கௌரவ அமைச்சர் அவர்கள் தெளிவுபடுத்துவாரா? அதே போன்றுதான் இந்த திருகோணமலையிலிருந்து கந்தளைக்கு செல்லும் தூரத்தை கருத்தில் கொண்டு மேற்குறித்த ரிமாண்ட் பிரச்சன் ஒன்றை கந்தளை நீதிமன்ற பிரதேசத்திலே அமைப்பதற்கான நடவடிக்கைகள் ஏதும் அமைச்சின் மூலமாக முன்னெடுக்கப்படுகின்றதா என்பதையும் தெளிவுபடுத்த முடியுமா?
ஒரு நியோஜகதானாயகத்துமனே அது தினே வெனக்கொட்ட அப்பே பந்தனாகாரகத்தவிழா இன்னவா விசி அட்டதா சாரசிய பனஸ்துனா கத தினேதி எதோட மே பிரமாணே விசி தகனம தாகக்கட்ட அதிக பிரமாணையாக இன்னே ரிமாண்ட் பந்தனாகாரகத்த ரந்தவியான் ஹட்டியட்ட எதோட மே ரிமாண்ட் பந்தனாகாரகத்த ரந்தவியான் பிரமாணே அது அப்பிட மே பந்தனாகார அப்பே சமஸ்தத்தியன் இட பிரமாணேட்ட ஒருத்து தென்னே நே எனிசா මොකද අපිට ඉඩ තියෙන්නේ 13000කට. හැබැයි අපි ගාව ඉන්නවා 29000කට ආසන්න ප්‍රමාණයක්. ඒ නිසා අපි මේකට ගරු මන්ත්‍රීතුමා ක්‍රමවේද දෙකක් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි සමස්ත බන්ධනාගාරගත රැඳවියන්ගේ 60%කට ආසන්න ප්‍රමාණයක් ඉන්නේ මත්ද්‍රව්‍යයට බැහි වෙච්ච පිරිස. ඒකෙන් වැඩිම පිරිසක් ඉන්නේ දකුණ සහ බස්රාහිර පළාත කේන්ද්‍ර කරගෙන. මේ පිරිසට අපි වෙනම අපේ සෞඛ්‍ය අමාත්‍යතුමාට අපි යෝජනා කරා අපිට වෙනම ස්ථාන ටිකක් ලබාගෙන අපි ඔවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා රිමාන්ඩ් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පවරාගෙන බන්ධනාගාරගත නිලධාරීන් යටතේ පුනරුත්ථාපනය වෙන ක්‍රමවේදයක් අපි හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඔබතුමාලගේ ප්‍රදේශවලත් රිමාන්ඩ් බන්ධනාගාරගත ඉන්න ප්‍රමාණය වැඩි නිසා අපිට අවශ්‍යතාවය තියෙනවා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන රැඳවියන්ට වෙනම ඒ ස්ථාන ටිකක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පැන නැගිලා තියෙනවා. ඒ නිසා දැනට දකුණ සහ බස්නාහිර අපි අලුතෙන් ස්ථාපිත කරනවා කියන තීන්දුව අරගෙන අවසන් අනෙක් තියෙන දිස්ත්‍රික්කවල සුදුසු ඉඩම් පිළිබඳව අපි මේ වෙනකොට අපි පරීක්ෂා කරමින් පවතිනවා. නමුත් අවසාන තීන්දුවක් මේ වෙනකල් අපි අරගෙන නැහැ.
අරු රාජ්‍ය අමාත්‍යතුමනේ මම දන්නේ බන්ධනාගාර පද්ධතියේ තදබදය නිසාවෙන් වෙනස් හානි සම්බන්ධ ඔබතුමා ලොකු මැදිහත් වීමක් පහුගිය කාලේ අමාත්‍යංශ ඉදිරියේ වුණා. දැන් වෙලා තියෙන්නේ ඒ බන්ධනාගාර පද්ධතිය තුළ වෙන දූෂණ සහ වෙනත් දේවල් පාලනය ටිකක් ගිලිහෙමින් යනවා. දැන් මේක තුළ සාධාරණව රාජකාරී කරන නිලධාරීන්ගේ ජීවිත තර්ජන වෙලා තියෙනවා. ඔබතුමා දන්නවා බෞගිය සතියේ වැලිගම නගරයේදී ඒ රාජකාරී නිමවලා සේවය නිමකල යන නිලධාරියෙකුට බස් එකේදී පහර දීලා වෙඩි තියන්න හදලා විහාර තර්ජනයක්. ඒක නිසා ඒ අවංකව සේවය කරන නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධව යම් ක්‍රියාමාර්ගයක් ගන්නවද මොකද්ද ගන්න ක්‍රියාමාර්ගයත් ඒ වගේම බන්ධනාගාර පද්ධතිය තුළ දූෂිත නිලධාරීන් ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් ගැන ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්නවද කියන කාරණාව ඔබතුමාගේ අවධානය යොමු කරනවා. එදා තිබිච්ච බන්ධනාගාර ඇතුලේ තිබිච්ච ඉන්ටක එහෙම නැත්නම් ඒ දේවල් අද සක්‍රිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා ඒ කාරණා සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරනවාද කියලා ඔබතුමාගෙන් පැහැදිලි කරගන්න කැමැතියි.
අරු නියෝජක කතානායකතුමනේ මේකෙදි අපිට මේ වකවානුව තුළ තියෙන බරපතලම ප්‍රශ්නයක් තමයි පාතාල ක්‍රියාකාරකම් මේ තියෙන නිලධාරීන් සහ ඒ ඇතිවෙන තර්ජන පිළිබඳ පැහැදිලිව ගැටලුවක් මේ වෙනකොට පැන නැගිලා තියෙනවා. හැබැයි ඒ පාතාල සහ කණ්ඩායම් වලට අවශ්‍ය විදියට බන්ධනාගාර ඇතුළත කටයුතු කරන්න කිසිම විදියකින් මන්තුමා අපි ඉඩ තියලා නැහැ. මොකද මම මේක කියන්නේ ඔයබතුමා ඔය කියන මාතර ඇතිවෙච්ච සිද්ධියේදී රැඳවියන් 3 දෙනෙක් පිළිබඳව අපිට නියෝජක කතානායකතුමා දැනගන්න ලැබුණා මේකට සම්බන්ධ වුණයි කියන. ඒ රැඳවියන් 3 දෙනා එදා රෑම අපි අධ්‍යය ආරක්ෂිත බන්ධනාගාරයකට අපි මාරු කරා. ඒ රැඳවියන් අපි එතන තියන්න කටයුතු කරේ නැහැ. දෙවැනි කාරණාව පොලිස්පත්තුමාගෙන් අපි විශේෂ ඉල්ලීමක් කරලා CID එක හරහා මේ පරීක්ෂණ ටික කරන්න කියලා එතුමාගේ ඉල්ලීම කරලා අපි ඒ අනුව කටයුතු කරා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අද වෙනකොටම ඒකට සම්බන්ධ වෙච්ච පිරිස හඳුනාගෙන අවසන්. මේ වෙනකොටම 3 දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ටික ක්‍රියාත්මක වෙලා තියෙනවා. 3 වෙනි කාරණාව මේකේ අපි අපේ බුද්ධ්‍යංශ කණ්ඩායම් ක්‍රියාත්මක නැහැ කියන එක මම පිළිගන්නේ නැහැ. යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි බුද්ධ්‍යංශ නිලධාරී හරහා ලැබිච්ච තොරතුරු අනුව නිලධාරීන් කීප දෙනෙක් පිළිබඳව අපිට වාර්තා වෙලා තියෙනවා. ඒ නිලධාරිනුත් අද වෙනකොටම ගරු මන්ත්‍රීතුමා අපි ඒ ස්ථානවලින් ස්ථානමාරු කරලා ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ නිසා ඒකට සම්බන්ධ වෙච්ච නිලධාරීන් රැඳවියන් සියලුම දෙනා අපි මේ වෙනකොට ඒ ස්ථානවලින් ඉවත් කරන්න කටයුතු කරලා තියෙනවා. ඊළඟ කාරණාව මේකෙදි පාතාල ක්‍රියාකාරකම් සහ ඒවට සම්බන්ධ වෙච්ච පිරිස අද වෙනකොට අධිආරක්ෂිත බන්ධනාගාරවලට අපි යොමු කරලා තියෙන නිසා ඔවුන්ගෙන් මේ එළියේ පිරිස එක්ක වෙන ගනුදෙනුව හරි එහෙම නැත්නම් වෙන ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙනවා නම් ඒක අපි අවම කරන්නත් ගරු මන්ත්‍රීතුමා කටයුතු කරලා තියෙනවා.
පොමිසති ප්‍රශ්න අංක 2 ගරු ඩීවීර් ගරු ඇමතුමා ලොකු වෙලාවක් ගන්න එපා කරමු.
කෙටි ගරු ඇමතුමනි, පසුගිය දිනක අධිකරු ජනාධිපතිතුමා කිව්වා ඉන්දිකරන්නන්ගේ සංගමයේ රැස්වීමකදී වැලිකඩ බන්ධනාගාර ඉදම ඒ ස්ථානයෙන් ඉවත් කරලා බන්ධනාගාරය පුද්ගලික ආයෝජකයකට හෝ විදේශ ආයෝජකයක සඳහා යම් කිසි ව්‍යාපෘතියක් සඳහා ලබා දෙන බව ඔබතුමා ඇමතිවරයා වශයෙන් එහෙම තීන්දුවක් අරන් තියෙනවද? මොකද ඒ තත්ත්වය පිළිබඳව
නියෝජ කතානායකතුමනි, අපි අපේ තියෙන බස්සාහිර පළාත මේ ප්‍රදේශයේ තියෙන වටිනාම වාණිජ ඉඩම තමයි මේ වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ තියෙන්නේ. මුළු භූමි ප්‍රමාණය නියෝජ කතානායකතුමනි අක්කර 40ක්. ඒ නිසා අපි පැහැදිලිවම අපි ඉන්නවා බන්ධනාගාරය මෙතනින් ඉවත් කළා. මේක රටේ වාණිජමය වශයෙන් වටිනාකමක් තියෙන කාර්යයකට මේ ඉඩම යොදවන්න තියෙනවා නම් හොඳයි කියන තැන අපි බොහොම පැහැදිලිව ඉන්නවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට පොරණ අපි අක්කර 200 මේ වෙනකොට ලබාගෙන අවසන්. පොරණට අලුතෙන් බන්ධනාගාරය ඉදිකරන්න අවශ්‍ය සැලසුම් සියල්ලම නාගරික සංවර්ධන අධිකාරිය හරහා අපි සකස් කළ අවසන්. ඒ හොරණට ගෙනියන්නේ රජයේ මහා භාණ්ඩාගාරයේ 1 රුපියලක්වත් වියදම් කිරීමකින් තොරව. අපි හදන්නේ මේ වාණිජ ඉඩමත් එක්ක යම් කිවිසුමකට නාගරික සංවර්ධන අධිකාරිය යම් පුද්ගලෙක් එකගතාවේ පළ කරාට පස්සේ ඒ ඉඩම දැනට අපිට තක්සේරුව තියෙන බිලියන 32ක්. ඒ නිසා එච්චර මුදලක් අපිට වියදම් වෙන්නේ නැහැ බන්ධනාගාරයේ හදන්න. ඒ මුදලින් කොටසක් උපයෝගී කරගෙන හොරණ බන්ධනාගාරයේ ඉදි කරලා ඉතුරු මුදල් ප්‍රමාණය මහා භාණ්ඩාගාරයට ලබා දීම තමයි අපේ අරමුණ බවට පත් වෙන්නේ. ඒ නිසා මේ අක්කර 40 වාණිජමය වශයෙන් වටිනාකමකුත් වෙනවා. ඒකේ රටට යම් වටිනාකමකුත් වෙනවා. අපිට අවශ්‍ය කරන අලුත් බන්ධනාගාරය ඉදි කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වෙනුවෙන් තීන්දුව අරගෙන අවසන්.
හරි, බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 2 ගරු ඩී වීරසිංහ මහත්තයා කුසිකර්ම මහත්තුමගෙන් අසන්න.
ආහාර ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රශ්න අංක 1 ආ පිළිතුර. මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින කිරිගවයන් සංඛ්‍යාව එළගවයින් 1,112,714යි, මේ ගවයින් 4,76,050යි, එකතුව 2,88,764යි. පිළිතුර අංක 2, ශ්‍රී ලංකාවේ වාර්ෂික දියරකිරි අවශ්‍යතාවය ලීටර් මිලියන 759යි. 2022 වර්ෂ සඳහා මේ වාර්තාව සඳහන් වෙලා තියෙනවා. ප්‍රශ්න අංක 3 පිළිතුර, කිරිගවයන් සඳහා වෙන්කරෙහි ඉඩම් ප්‍රමාණය මේ වන විට අක්කර 3,866ක් තනබිම් ප්‍රමාණයක් කිරිගවයන් සඳහා භාවිත කෙරේ. මීට අවතර කිරිගවයන් සඳහා වෙන්කර දීම සඳහා අක්කර 84,857ක තනබිම් ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. මේ හඳුනාගත් ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් කළමනාකරණය ලබන බැවින් එම ආයතනවල පවතින නීතිමය රාමුව තුළ නිදහස් කර ගැනීමෙන් පසු තනබිම් සඳහා වෙන්කර දීමට අවශ්‍ය පියවර ගැනීම සිදු කෙරේ. ප්‍රශ්න අංක 4, එම තනබිම් පිහිට ඇති ප්‍රදේශ කවරේද? හම්බන්තොට දිශිකයේ වල් සපුගල සූර්ය වැව අක්කර 10,000යි. අනුරාධපුර දිශිකය හොරෝපතාන අකර 1,720යි. පලාගල අකර 811යි. ගල්නෑව අකර 85යි. රාජාංගනය අකර 75යි. පොළොන්නරුව දිශිකය පොළොන්නරුව 175යි. අකර මුළු එකතුව අකර 3,866යි. කිරගමින් සඳහා වෙන්කර දීම සඳහා හඳුනාගෙන තනබිම් ප්‍රමාණ බිම් මඩකලපුව භූමි ප්‍රමාණය අක්කර 27,311යි. ත්‍රිකුණාමලය අක්කර 21,675යි. අම්පාර අක්කර 20,316යි. මොනරාගල අක්කර 5,664යි. හම්බන්තොට අක්කර 5,000යි. අනුරාධපුර අක්කර 2,197යි. කිරිනොච්චය අක්කර 900යි. මන්නාරම අක්කර 800යි. මුල්ලතිව් අක්කර 600යි. පොළොන්නරුව අක්කර 300යි. වවුනියාව අක්කර 70යි. යාපනය අක්කර 30යි. මුළු එකතුව අක්කර 84,857යි. ප්‍රශ්නාංක 5, ශ්‍රී ලංකාවේ දීර්ඝකිරි අවස්ථාවේ සම්පූර්ණ කිරීම සඳහා කිරිගාවෙන් ලබා දෙමිට කටයුතු කරන්නේද? පිළිතුර කෘතිම සිංචන මගින් උසස් ආරයේ ගව පැටුන් බෝ කිරීම වැඩසටහන දිවයිනපුර පශු වෛද්‍ය කොටස 334 ආවරණයේ පරිදි ක්‍රියාත්මක කරනු ලැබේ. මේ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය හා යෙදුම් සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා පළාත් සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ප්‍රාදේශීය මට්ටමින් ලබා දෙයි. මෙම වැඩසටහන මගින් වාර්ෂික ගව පැටවුන් 60,000ක් පමණ ගහනයට එකතු වී එයින් 30,000ක් පමණ ගැහෙන පැටවුන් වන අතර පැටවුන් අතිරික්තයක් සිටින ගොවිපළ වලින් අවශ්‍ය කිරි ගොවීන්ට පැටවුන් ලබා දීම සිදු කෙරේ. මීට අමතරව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගින් කුඩා හා මධ්‍ය පරිමාණ කිරි ගොවීන් හට ගැව පැටවුන් සීමිත ප්‍රමාණයක් ලබා දීමට සිදු කෙරේ. තවද මහ පරිමාණ කිරි ගොවිපළ සහ උසස් ආරයේ කිරි දෙනුන් ආනයනය කිරීම සඳහා අවසර ලබා දී ඇත. ප්‍රශ්නය ආ නොයසේ නම්ද පිළිතුරු අදාළ නොවේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම රාජ්‍යමත්වාගෙන් පළවෙනි අතුරු ප්‍රශ්නය අහන්නේ. එතකොට අපි මිල්කෝ ආයතනය තියෙනවා, දැන් අපේ රජයේ පැත්තෙන් ක්‍රියාත්මක කරන කිරි මිලදී ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක්. දැන් ගරු ඇමතුමනි, අම්පාර දිස්ත්‍රික්කයේ ගත්තොත් මහවයේ මිල්කෝ ආයතනය මීට පෙර සාමාන්‍යයෙන් දිනකට කිරි ලීටර 8,000ක් විතර එකතු කරා. හැබැයි දැන් ඒක කිරි ලීටර 1,500ක් 2,000ක් අතරට ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි, අනිකුත් මම නම් කියන්න කැමති නෑ, අනිකුත් පුජ්‍යලික සමාගම් වලින් ඉතා හොඳ මිලක් සහ තරංකාරීත්වයක් ඇති කරගෙන තිබීම තුළ මිල්කෝ ආයතනයේ කිරි මිලදී ගැනීම පහතට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් රජයේ ආයතනයක් විදිහට මේ ආයතනය ගොවීන් සමග මීට වඩා සමීප වෙලා මේ කිරි නිෂ්පාදන මිලදී ගන්න වගකීමක් ඇති රජයේ ආයතනයක් විදිහට ඉදිරියට කටයුතු කරනවාද කියන එක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණාව සත්‍යයක් බව පහුගිය තොරතුරු පරිශීලනයකදී අපිට වැටහිලා තියෙනවා. ස්වයංපාලිත කිරි සමිතිය ශක්තිමත් කරලා සමස්ත රට පුරාම මිල්කෝ ආයතන කිරි මිලදී ගැනීම කටයුතු කරලා තියෙනවා. නමුත් තරඟකාරී පසුබිමත් එක්ක පෞද්ගලික ආයතනත් එක්ක තරඟකාරී ක්‍රියාවලිය තුළ මිල්කෝ ආයතන ලැබිච්ච කිරි ප්‍රමාණය අඩු වෙලා තියෙන පදනමක් තුළ වර්තමාන සභාපතිතුමා මේ හා සම්බන්ධව රේණුක පෙරදැමැතිතුමා උනන්දු වෙලා එහි අදාළ නිලධාරින් එක්ක සේත නිලධාරින් එක්ක කතා කරලා උපදෙස් දීලා තියෙනවා. මේ මිල්කෝ ආයතන ලැබෙන කිරි ප්‍රමාණය වැඩි කරන්නත්, ඒ වගේම රාජ්‍ය ආයතනය කෙරෙහි ආදර්ශමත් මේ රාජ කටයුතු ටික ඉටු කරන්නත් අවශ්‍ය ක්‍රමවේද සකස් කරලා ක්‍රියාවට නැමමින් පවතිනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ බොහොම ස්තුතියි රාජ්‍යමත්වනි. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ සමන්ත්‍රිය හේරත් ගරු මන්ත්‍රීතුමා අහනවා.
ගරු එමෙතුමනි, විශේෂයෙන්ම පස් සම්පත් මණ්ඩලයට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් මේ ලංකාව පුරාම පිහිටා තිබෙනවා. ඒ වගේ මේකේ ප්‍රධානම අරමුණ වෙන්නේ කිරිගවයන් ඇති කරලා, ඒ වගේම ඒ කිරි ටික මේ රටේ ජනතාවට ලබා දීම තමයි මූලික පරමාර්ථය වෙන්නේ. හැබැයි මම හිතනවා දැන් අපේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ආණ්ඩියාගම ඒ වගේ මේ නාරම්මල තියෙන ඒ ෆාම් එක අද මේ වන විට ගරු ඇමතුමනි මං හිතනවා මේ අභිමතාර්ථයන් ඉෂ්ට කර ගැනීම සඳහා සමත් වෙලා නැහැ කියන කාරණේ සඳහන් කරන්න ඕනේ. ඒ වගේම දැන් අපි හැමදාම කතා කරනවා මේ රටේ ජනතාවට දියර කිරි කුරු කිරීමේ වැඩසටහනක් ගැන අපි කතා කරනවා. තාමත් ඒ අරමුණ ඉෂ්ට වෙලා තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් දෙවරක් අපි හිතා බලන්න ඕනේ. ඒ වගේම පාසල් දරුවන්ට දියර කිරි ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරා. ඒ වගේම ඒකත් මේ වෙද්දී කොතනද තියෙන්නේ කියන කාරණේ මම හිතන්නේ අපි හොයලා බලන්න ඕන කියන කාරණේ සිහිපත් කරන්න ඕන. ඉතින් මම මගේ ප්‍රශ්නේ තමයි අපි මේ මොනවා කරත් හරියන්නේ නැහැ. අපි කිරි දෙනුන් පිටරටින් ගෑනලා මේ රටේ ගොවි ජනතාවට බෙදලා දුන්නා. හැබැයි මේ රටට සුදුසු දෙනුන්ද කියන ප්‍රශ්නේ අදටත් මතුවලා තියෙන ප්‍රශ්නයක්, ගැටලුවක් තියෙන ප්‍රශ්නයක්. ඒකෙන් හරක් කී දෙනෙක් අද ජීවිතුන් අතර කිරි දෙනුන් ඉන්නවද කියන එකත් ප්‍රශ්නයක්. ඉතින් ගරු ඇමතුමනි, මේකට ජාතික ප්‍රතිපත්තියක් හදන්න නැතුව අපි මේ මොනවා කරත් වැඩක් නැහැ. ඉතින් මේ වෙද්දී මේ අවශ්‍ය ජාතික ප්‍රතිපත්තිය, මේ කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් අවශ්‍ය ජාතික ප්‍රතිපත්තිය හදන්නට අමාත්‍යාංශයක් විදිහට මේ වෙද්දී කටයුතු කරලා තියෙනවද කියන, කරමින් ඉන්නවද කියන කාරණය මම ඔබතුමායන් අහන්න කැමතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා, ඉතාමත් වැදගත් කාරණාවල් කීපයක් පිළිබඳව අවධානය යොමු කිරීම අතිශයින් අගය කරන්න ඕන. එකක්, ලංකාවේ කිරි නිෂ්පාදන ක්‍රියාවලියට මෙතෙක් ජාතික ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. ඒ නිසා රටට අවශ්‍ය කරන කිරි ප්‍රමාණයත් ඒ වර්තමානයේ නිෂ්පාදනය කරන කිරි ප්‍රමාණයත් ඒ වගේම හිදැසක් තියෙන කිරි ප්‍රමාණය නිෂ්පාදනය කර ගැනීම අවශ්‍ය වැඩපිළිවෙළත් මේ වන විට අමාත්‍යාංශයේ අවධානය යොමු වෙලා ඒ වෙනුවෙන් කටයුතු කරලා කිරි නිෂ්පාදනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් හදන වැඩපිළිවෙළ ක්‍රියාවට නම්වලා තියෙනවා. දෙවෙනි කාරණාව එතුම සඳහන් කරපු විදිහට ලංකාවේ දියර කිරි ප්‍රචලිත කිරීම විශේෂයෙන් රටක් හැටියට ගත්තාම පිටිකිරි භාවිතා කරන ලෝකේ රටවල් ප්‍රධාන රටවල් පහෙන් එකක් තමයි ලංකාව. නමුත් පිටිකිරි භාවිතා කිරීම විශේෂයෙන් කාලෝචිත නොවන බවත් ඒ සෞඛ්‍ය සම්පන්න නොවන බවත් වෛද්‍යවරු අපිට පෙන්ලා දීලා තියෙනවා. ඒ අනුව දියර කිරි ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව අමාත්‍යාංශය අවධානය යොමු කරලා තියෙනවා පමණක් නෙවෙයි, විශේෂයෙන් කිරි නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කරන්න කටයුතු කරන ක්‍රියාවලිය තුළ ලංකාවේ පශු වෛද්‍ය කාර්යාල 337ක් ආවරණය කරගෙන විශේෂයෙන් දියර කිරි බෙදා හරින වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. සැප් කියන ආයතනයත් එක්ක අද අපේ අමාත්‍යාංශය කටයුතු කරනවා. විශේෂයෙන් අවුරුදු 40ට අඩු තරුණ ව්‍යවසායකින් තෝරාගෙන දියර කිරි බෙදා හරින වැඩපිළිවෙළක් ක්‍රියාවට නම්වන්න අවශ්‍ය මුල්ලියමේ ආධාර ලබා දෙන වැඩපිළිවෙළකුත් අපිට ක්‍රියාවට නම්වලා තියෙනවා. ඊගාවට එතුම සඳහන් කරපු ජාතික පස්සම්පස් සංවර්ධන මණ්ඩලයේ පිහිටලා තියෙන 1972 විශේෂයෙන්ම මේ කටයුත්ත වෙනුවෙන් රටේ කිරි නිෂ්පාදනය කරන්න අවශ්‍ය ඒ ප්‍රභවයන් හඳුන්වා ගැනීම සඳහා තමයි මේ ජාතික පස්සම්පස් සංවර්ධන මණ්ඩලය හදලා තියෙන්නේ. එවන් පසුබිමක් තුළ ඒ තියෙන අක්කර 33,000ක විතර ප්‍රමාණයක් භාවිතා කරලා මේ කටයුත්ත කරනවට අමතරව විශේෂයෙන් මේ පස්සම්පස් සංවර්ධන මණ්ඩලය විශේෂයෙන් මේ සත්ව සංවර්ධන කටයුතු වෙනුවෙන් විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. ඊට අමතරව ඒ පොල් ඉඩම් තියෙනවා, ඒවා සංවර්ධනය කිරීමත් කෘෂිකාර්මික කටයුතු වලටත් ඒ ආයතනය දායක වෙන ගමන් ඒ ලැබෙන ආදායම විශේෂයෙන් කිරි නිෂ්පාදනය වැඩි දියුණු කරන්නට ප්‍රමුඛතාවය ලබා දීලා කටයුතු කරනවා. ඊට අමතරව විශේෂයෙන්ම මේ කාලවකවාන තුළ ලංකාවේ තියෙන බිත්තර හිගය වළක්වන්න ජාතික පස්සම්පස් සංවර්ධන මණ්ඩලය සංසේචිත බිත්තර පිටරටින් ආනයනය කරලා කුකුළු පැටවුන් හදලා ඒ ගොවියන්ට ලබා දෙන වැඩපිළිවෙළක් සහන මිලට අද ක්‍රියාවට නම්වලා තියෙනවා. ඒ නිසා ඒ ආයතනය තමුන්ට පැවරිච්ච වගකීම ඉටු කරන්නට අවශ්‍ය වගකීම ඉටු කරන අවස්ථාවක් පවතිනවා කියන එකත් සඳහන් කරන්න කැමතියි.
ප්‍රශ්නාංක 3 ගරු නීතිඥ මදුරු විතානගේ මැත්ත අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු හා පළාත් සභා මැතිතුමාගෙන්
ආනෝජක කතා නැතු.
සති දෙකක කාලයක්. ප්‍රශ්නාංක 4 ගරු KPS කුමාරසිරි මැත්ත කුසිකර්ම මැතිතුමාගෙන් ඇසීමට.
ආනෝ ගරු නියෝජක කතා නැතුමනි.
කුසිකර්ම මැතිතුමා.
ගරු මේ ප්‍රශ්න අහලා මාස 6ක් වෙනවා. මේ ප්‍රශ්නේ 3 වතාවක් මේ විදිහටම උත්තර ලැබුණේ නැහැ ගරු නියෝජක කතානායකතුමනි. අමතුමා නැහැ. ඒ නිසා මම කරුණා කරලා ඉල්ලීමක් කරනවා මේ කෘෂිකර්මයේ පිළිබඳව අහන ප්‍රශ්නයක්. ඒ නිසා කරුණා කරලා මේකට උත්තර දෙන්න ගරු අමතුමාට ලබන පාර්ලිමේන්තු වාර්යවත් අපට අවස්ථාවක් ලබා දෙන්න කියලා ගරු කතා නියෝජක කතානායකතුමා ඉල්ලීමක් කරනවා.
කතානායකතුමනි, ඒක ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීලා තියෙනවා. ඒක දෙන්න
පිළිතුරු සකස් කරලා තියෙනවා.
හරි හරි. රාජ්‍යමතුමා උත්තර දෙනවද?
ඔව්.
හොඳයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පීතවත් කුමාරසිරි මන්තුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නය පිළිතුර 1. ප්‍රමිතියෙන් උසස් බීජ සපයා ගැනීම කෘෂිකර්මාන්තයේ නිරත වී සිටින ගොවීන්ට ඇති ගැටලුවක් බවත් ඒවගේම ඒ හා සම්බන්ධ 4ක් ඉදිරිපත් කරලා තියෙනවා. පිළිතුර ඒ සඳහන් වාචික ප්‍රශ්න 4 සඳහා එක්වර පිළිතුරු ලබා දීමට අපේක්ෂා කරමි. ගුණාත්මක තහවුරු ගුණාත්මක භාවයේ තහවුරු කර නිෂ්පාදනය කරන ලබන ප්‍රමිතියේ උසස් කෘෂි කර්ම දෙපාර්තමේන්තුව හා පුද්ගලික අංශය විසින් වෙළඳපොළට බීජ සැපයීමක් කරනු ලැබේ. මීට අමතරව ගුණාත්මක භාවයෙන් තොර අවිධිමත් ආකාරයෙන් නිෂ්පාදනය කරනු ලබන බීජ වෙළඳපොළේ පවතින අතර ඒවා නියාමනය කිරීමද මේ වන විට කටයුතු කරමින් සිටි. එසේම මේ සම්බන්ධයෙන් ගොවි වැඩි අපහසුතාවෙන් පත්වීම වැළැක්වීම සඳහා ප්‍රමිතියෙන් උසස් බීජ අඩුමිලට ලබා දීම සඳහා විවිධ වැඩසටහන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලැබේ. පිළිතුර A1 වැඩි අස්වනු ලබා දෙන ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන දේශීය දෙමුහුන් ප්‍රභේද අභිජනනය කර වගාකරුවන්ට නිදහස් කරනු ලැබේ. ඒ වගේම එම ප්‍රභේදවල බීජ නිෂ්පාදනයේ ගොවින්නා පුද්ගලික අංශය මගින් සිදු කරවා ගැනීම, උදාහරණ මාළු මිරිස් ප්‍රාර්ථනා ප්‍රභේදය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවිපළ අංශයේ තවදුරටත් සංවර්ධනය කර බීජ නිෂ්පාදනය වැඩිදුණු කිරීම, ආරක්ෂිත ගෘහ තුළ බීජ නිෂ්පාදනය සිදු කිරීම, පුද්ගලික අංශය මගින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලබා ගන්නා මූලික බීජ බීජ ගුණන වැඩසටහන්වල යොදවා ගැනීමට කටයුතු කිරීම, මේ සඳහා ප්‍රාදේශීය බීජ කමිටු ශක්තිමත් කිරීම, ජාතික බීජ සම්බන්ධීකරණ කමිටුවක් පිහිටවීමටත් කටයුතු කර ඇත. වෙළඳපොළෙහි පවතින බීජවල ගුණාත්මක භාවය නියාමනය කිරීම, අහඹ පරීක්ෂාවන් සිදු කිරීමෙන් කටයුතු කිරීම, ඒ අනුව ගුණාත්මක භාවයෙන් තොර බීජ වෙළඳපොළින් ඉවත් කිරීමට කටයුතු කිරීම. 2. ගොවීන්ට අවශ්‍ය බීජ රජයේ අනුග්‍රහය යටතේ ලබා දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද? පිළිතුර ඔව්. ඉහත A1 කොටස මගින් විස්තර කරන වැඩසටහන් රජයේ අනුග්‍රහය යටතේ ගොවීන්ට අවශ්‍ය බීජ ලබා දීම සිදු කෙරේ. පිළිතුර අංක 3, බීජ සඳහා පාලන මිලක් නියම කිරීම පියම ගන්නේද? පිළිතුර 2003 අංක 22 දරන බීජ පනත මගින් බීජවල ගුණාත්මක භාවය නියාමනය කිරීම සඳහා සුසුසුම් සලසා තිබුණද මිල නියාමනය කිරීමට බලයක් නොමැත. කෙසේ වුවත් මේ වන විට වෙළඳපොළෙහි ප්‍රධාන කාණ්ඩ 5ක් දේශීය විවෘත පරාගික දේශීය දෙමුහුන්, ආනයනික විවෘත පරාගිත ආනයනික දෙමුහුන් පාරම්පරික ප්‍රභේද ලෙස ඉතා විශාල බීජ ප්‍රමාණයක් බීජ වර්ග 250ක් පමණ අලවි වේ. එසේම මිල විශාල පරාසයක විචල්‍ය වේ. මේ අනුව එක් එක් භෝග ප්‍රභේද සඳහා මිල නියම කළ යුතුවත් මේ ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බැවින් එය ප්‍රායෝගික නොවේ. පිළිතුර අංක 4, ශ්‍රී ලංකාවේ අවශ්‍ය බීජ ප්‍රමාණය මෙරට තුළ නිෂ්පාදනය කිරීම අඩු මිලට ගොවීන්ට ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද? පිළිතුර ඔව්. උදාහරණට වී බීජ අවශ්‍යතාවෙන් 15-18 අතර ප්‍රමාණයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්ද 45% ගුණාත්මක භාවයේ තහවුරු කළ බීජ ලෙස පුද්ගලික අංශයේ විසින්ද ඉතිරි බීජ අවශ්‍යතාවයේ ස්වයං බීජ ලෙස අවිධිමත් ආකාරයෙන් නිෂ්පාදනය කරනු ලබයි. අතිරේක ආහාර භෝග මිරිස් බඩඉරිඟු ලොකු ලුණු හැර අනෙක් අතිරේක භෝගවල බීජ අවශ්‍යතාවයේ සම්පූර්ණයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සපයනු ලබයි. උඩරට එළවළු බීජ නිෂ්පාදනයට අවශ්‍ය දේශගුණික තත්ත්වයන් ශ්‍රී ලංකාවේ නොමැත බැවින් උඩරට එළවළු බීජ අවශ්‍යතාවෙන් 95%ක් පමණ ආනන්‍ය බීජ මගින් සපුරා ගනී. පහතරට එළවළු ජාතික බීජ අවශ්‍යතාවයන්ගෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් වගාකරුවන් මගින් 15%, පෞද්ගලික වගාකරුවන් මගින් 15%, ආනයනික බීජ 30%, ස්වයං බීජ 40%ක් මගින් ගනු ලැබේ. 5. ගොවජන සේවා මධ්‍යස්ථාන ප්‍රාදේශීය බීජ ගබඩා මධ්‍යස්ථාන ලෙස වැඩිදුණු කිරීමට පියවර ගන්නේද? පිළිතුර ගොවජන සේවා මධ්‍යස්ථාන ප්‍රාදේශීය බීජ මධ්‍යස්ථාන ලෙස වැඩිදුණු කිරීමට පියවර ගැනීමක් දැනට සිදු කරන්නේ නැත. නොයසේ නම්ද පිළිතුර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මගින් බීජ ගබඩා කර අවශ්‍ය අවස්ථාවලදී අලවි පහසුකම් සලසන බැවින් ගෝජන සේවා මධ්‍යස්ථාන ප්‍රාදේශීය බීජ ගබඩා මධ්‍යස්ථාන ලෙස වැඩදුණු කිරීමේ අවස්ථාවක දැනට පැනනොනගි.
බොහොම ස්තුතියි මේ ගරු රාජ්‍යමත්තුමනි ඔබතුමාගේ පිළිතුරු වලට. ඔබතුමාගේ පිළිතුරු වලදී පැහැදිලිවම පේනවා ගරු අමතතුමනි, කෘෂිකර්ම අමාත්‍යාංශයටත් ගෝජන සේවා දෙපාර්තමේන්තුවටත් 100%ක් අපේ රටේ බීජ නිෂ්පාදනය කරලා දෙන්න බෑ කියන කාරණා. මොකද ඒක පෞද්ගලික ආයතන ගේනවා, ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශය නිෂ්පාදනය කරනවා. මට තියෙන මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි, මම ඊට පෙරත් කතා කරලා තියෙනවා ගරු රාජ්‍ය අමාත්‍යතුමනි, පිලිපීනයෙන් ඒ වගේම තායිලන්තයෙන් මැලේසියාවන් වගේ රටවල් වලින් විශාල වශයෙන් බීජ හොර රහසේ මේ ලංකාවට ගේනවා. ඒ ගෙනල්ලා විශාල මුදලකට අලෙවි කරනවා. කිසිම ප්‍රමිතියක් නැති බීජ, ඒ වගේම වෙළඳ පොලේ තියෙන බීජවල මිලට වැඩි විශාල මුදලකට අලෙවි කරනවා එක එක බීජ ගෙනල්ලා. ඉතින් ඒ ගේන බීජවලට යම් කිසි වැඩපිළිවෙලක් හදලා තියෙනවද? ඒ ගේන බීජ අහු ඒ කියන්නේ ආනය පිටරටින් ගේන ඒ හොරේ රහසේ ගේන බීජවලට යම් කිසි වැඩපිළිවෙලක් හදලා තියෙනවද ගරු ඇමතුමනි? ඒව අහු වුණොත් ඒ අයට දඬුවම් කරන්න වැඩපිළිවෙලක් හදලා තියෙනවද කියන කාරණා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන් බීජ පනතනුව බීජ නිෂ්පාදනය කිරීමේ වගකීම දෙපාර්තමේන්තුවට පැවැරිච්ච රාජකාරියක්. ඒ වගේම විදේශීය රටවල ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරන විදිහට විශාල බීජ ප්‍රමාණයක් ලංකාවට ආනයනය කරනවා. ඒ පිළිබඳව විශේෂයෙන්ම අවධානය අමාත්‍යාංශය යොමු වෙලා තියෙනවා මිල පිළිබඳව. සමහර තැන්වලදී පහුගිය කාලේ අපි දැක්කා විශාල මිලකට බීජ අලෙවි කරනවා. නමුත් මේ හා සම්බන්ධව අපි නෛතික ක්‍රියාමාර්ග කොවිරුද්ධ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන්නේ අධික මිලකට බීජ මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව අමාත්‍යාංශයේ අවධානය යොමු වෙලා තියෙනවා. ගොවීන් වෙනුවෙන් සහන විදිහට කටයුතු ලබා දෙන වැඩපිළිවෙළකුත් ඉදිරියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමනි, දැන් අපි දන්නවා මේ වෙනකොට සමනලවේ ප්‍රශ්නේ අපි දැක්කා. හැබැයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අනුරාධපුර දිස්ත්‍රික්කය මා නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කය මේ වෙනකොට යම් කිසි මට්ටමක ගොයම් කපාගෙන යනවා. දැන් අස්වැන්න නෙලාගෙන යනවා. අපි දැක්කා, දැන් අපි දන්නවා පහුගිය දවස්වල ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ආණ්ඩුව බිත්තර ටිකක් ආනයනය කරන්න ගත්ත ඉන්දියාවේ. මේ රටේ ඕනතරම් බිත්තර අවශ්‍ය ප්‍රමාණයට බිත්තර නිෂ්පාදනය කරත් හැබැයි අද වර්තමානයේ තුළ බිත්තර පිටරටින් ගේන්න සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට කුකුළු මස් ටිකක් පිටරටින් ගේන්න දැන් බලාගෙන ඉන්නවා. මම දැක්කා ඊයේ පෙර දවසක කියනවා මේ නියඟයත් එක්ක සහල් පිටරටින් ආනයනය කරන්න සිද්ධ වෙයි කියලා. හැබැයි ගරු ඇමතිතුමනි, මේ වෙලාවේ සහල් ආනයනය කරොත් මේ සාර්ථක වෙච්ච දිස්ත්‍රික්කවල තියෙන වීවගාව අස්වැන්න නෙලන වෙලාවේ විශාල ප්‍රශ්නකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා අපේ ගොවියන්ට. ඒ නිසා මම ඔබතුමායෙන් අහනවා, සහල් ආනයනය කරන්න යම් කිසි වැඩපිළිවෙලක් නිර්මාණය වෙලා තියෙනවද කියලා මේ මොහොතේ.
කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා සැක සහිතව ඉදිරිපත් කරපු කාරණාවට පදනම් වුණේ පවතින වර්තමාන නියග තත්ත්වේ. නමුත් කෘෂිකර්ම අමාත්‍යතුමා වගකීමෙන්ම ප්‍රකාශ කරලා තියෙනවා මෙතෙක් තීන්දුවක් අරගෙන නැහැ සහල් ආනයනය කරන්න. ඒ වගේම පෞගිය වෙලාවේ සහල් අතිරික්තයක් තිබුණු නිසා සත ආහාර වෙනුවෙන් පවා ඒ සහල් භාවිතා කරන්න අවස්ථාව දුන්නා. දැන් මේ වන විට ඒක නවත්තලා මේ තියෙන සහල් ප්‍රමාණය පරිභෝජනය කරන්න ජනතාවට අවශ්‍යතාවය වෙනුවෙන් පමණක් භාවිතා කරන්න පදනම් හදලා තියෙනවා. විශේෂයෙන් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් තම පැන නගින්නේ නැහැ. ඊට අමතරව එතුමා ප්‍රකාශ කරන විදිහට අර බිත්තර පිටරටින් ආනයනය කිරීම පිළිබඳව කාරණාව කරු නියෝජ්‍ය කතානායකතුමනි, ලංකාවට මේ ප්‍රශ්නය කොවිඩ් පෝදුරත් එක්ක ඩොලර් හෙගියත් එක්ක ඇතිවෙච්ච ගැටලුවක්. දැන් මේ වන විට ඒ හා සම්බන්ධව තීරණ කෘෂිකර්ම අමාත්‍යාංශය අරගෙන තියෙනවා. ලංකාවට ඕන කරන මව සතුන් සංඛ්‍යාව 85,000ක් ඒ වෙනුවෙන් දැන් ඒ ඉලක්කය කරා ළඟා වෙලා තියෙනවා. මේ මව සතුන් සංඛ්‍යාව 20,000 දක්වා පහළ බැලලා තිබුණා. ඒ හින්දා කුකුල් කර්මාන්තයෙන් කඩාගෙන වැටුණා. නමුත් වර්තමානයේ මේකට අවශ්‍ය සියලුම ඒ බිත්තර ලබා දෙන්න වැඩපිළිවෙලකට සියලු කාරණා කටයුතු ඉටු කරලා තියෙනවා. මම ඉස්සෙල්ලා කියපු විදිහට ජාතික පස්සම්පස් සම්වර්ධන මණ්ඩලය සංසේචිත බිත්තර අරගෙන ඇවිල්ලා කුකුල් පැටවුන් සුලභ කරනවා. ඒ වගේම වැහිලා තියෙන ගොවිපොළවල් ආරම්භ කරන්න ප්‍රමුඛතාවය දෙලා එයාට ඒ පැටවුන් ලබා දෙන්න කටයුතු කරනවා. ඊට අමතරව අවශ්‍ය සත්ව ආහාර බඩේනුක මෙට්‍රික් ටන් අවශ්‍ය ප්‍රමාණය ලංකාවට ආනයනය කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. එනිසා අපි විශ්වාස කරනවා මේ වසර අග වෙනකොට ලංකාවට අවශ්‍ය කරන බිත්තර ටික ඒ වගේම කුකුල් මස් ටික සහ මුලින්ම අපිට හදාගන්න පුළුවන් වෙවි කියන විශ්වාසය අප තුළ තියෙනවා.
ඔව් මිසෝ තීකරු මත. කරුවේ මත්තම එකඟතාවයේ තියෙන.
ඔබතුමා අහන්න.
දයසිරි ජයසේකර මත්තම.
ගරු ඇමතුමා බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමායි
පිළිතුරු දුන්නට.
කෙටියෙන් අහන්නම් දැන්ට මේ අපේ මන්ත්‍රීතුමාත් ඇහුවේ එකයි දැන් කුඹුරු කරලා ඉවර වෙච්චේ වගේ අමු වී මිලදී ගන්න රුපියල් 76ට. ඔබතුමාත් හොඳ ගොවියෙක්. මම හිතන්නේ ඔබතුමාත් මේ අර්බුදය හොඳින් දකිනවා. අමු වී රුපියල් 76යි වේලුණ වී රුපියල් 85 තමයි ගන්න දැන්ට පොළොන්නරුව යන තත්ත්වය. එතකොට මේක අඹරන්න ගිහිල්ලා අඹරන ඉවර වෙනකොට රුපියල් කිලෝක මිල රුපියල් 123ක් විතර වෙනවා. හැබැයි අද මෝල් හිමියන් මෙයා දාන්නේ රුපියල් 210ට. දැන් ඇත්තටම පහුගිය ටිකේ ඔබතුමා දන්නවා හෙක්ටර් කොබ්බකඩුව ගොවි පරිශන ආයතනයේ මීට අවුරුදු දෙකකට විතර කලින් වී කොටලා කිලෝ එකක් ගන්න යන වියදම රුපියල් 99.50යි කියලා කිව්වා. දැන් ඇත්තටම අද සාමාන්‍යයෙන් පොඩි පොතක් මේ ළමයෙකුට අරන් දෙන මේ ලියන පොතක කොටු රූල් නැත්තම් දික් රූල් පොතක් රුපියල් 90යි. එතකොට ඇත්තටම අද වෙනකොට රුපියල් 105ක් විතර යනවා වී කිලෝ එකක් සම්පූර්ණයෙන් අපිට නිෂ්පාදනය කරන්න තියෙන වියදමත් එක්ක. හැබැයි දැන් රුපියල් 76ට අමු වී අරගෙන රුපියල් 85ට වේලුණ වී ටික අරගෙන මේ ගොවියට අද අත්වෙලා තියෙන ඉරණම සම්බන්ධව ආණ්ඩුව විදිහට කල්පනා කරන්නේ නැද්ද? මොකද්ද අපි ඊළඟට කරන්නේ? මොකද හේතුව දැන් මේකත් එක්ක ඔබතුමාලම කියන විදිහට තව හාල් ගෙන්නන්න හදනවා නම් අඩු වෙනකොට මේ හදපු ටික ගොවියට විකුණ ගන්න බැරි විශාල අර්බුදයකට එනවා. ඒ නිසා අද රුපියල් 210ට 220ට කඩේමියෝ විකුණනවා මේ කිලෝ එක. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔබතුමා විශේෂයෙන් අමාත්‍යංශයත් එක්ක කතා කරලා මේ සම්බන්ධව යම් වැඩපිළිවෙළක් සකස් කරන්න වීමිල යම් කිසි විදියකට සාධාරණ මේ ගොවීන්ට ලබා දෙන්න ඔබතුමා ඒ සම්බන්ධව ක්‍රියා කරනවාද කියලා අහන්න කැමතියි. බොහොම ස්තුතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දයසිරි ජයසේකර අපේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණා ඉතාමත්ම පැහැදිලි, වගේම කාලෝචිතයි. විශේෂයෙන්ම පහුගිය කාලේ වී අලෙවි මණ්ඩලය වී මිලදීලා ගන්න ඉදිරිපත් වුණේ නැහැ. හේතුව මුදල් ප්‍රශ්නයක් තිබුණු හින්දා. නමුත් මේ වන විට වර්තමාන කුසිකර්ම ඇමැතිතුමා, මහින්ද අමර ඇමැතිතුමා පෞද්ගලිකව මැදිහත් වෙලා වී අලෙවි මණ්ඩලයට අවශ්‍ය මුදල් දීලා තියෙනවා වී මිලදීලා ගන්න. ඒ තරඟකාරී පසුබිමක් නිර්මාණය වීමත් එක්ක පහළ මිලකට තිබිච්ච වී වල මිල අද රුපියල් 90න් එහාට ගිහිල්ලා තියෙනවා. සම්බා වගේ වී ගත්තහම ඊට වඩා ඉහළ මිලක් 120ට වගේ ගිහිල්ලා තියෙනවා. මේ තත්ත්වය ඇති කිරීමට මැදිහත් වුණේ විශේෂයෙන් වී අලෙවි මණ්ඩලයේ වී මිල දීලා ගන්න ඉදිරිපත් වීම නිසා. රජයේ මැදිහත් වීමත් එක්ක පෞද්ගලික ආයතන දැන් වැඩි මිලකට වී මිල දීලා ගැනීමේ ස්වභාවයක් නිර්මාණය තියෙන පදනමත් එක්ක මේ වෙලාවේ මේ කන්නේ නිෂ්පාදනය කරන වීවලට සාධාරණ මිලක් ලැබේවි කියන විශ්වාසය අප තුළ තියෙනවා. දෙවෙනි කාරණාව ගරු මන්ත්‍රීතුමා කියපු සහල්වල මිල අධික ඉහළ යාම පිළිබඳව විශේෂයෙන් පාරිභෝගික අධිකාරියට වගකීමක් තියෙනවා. මේ පිළිබඳව කළමනාකරණය කරන්න අපි විශ්වාස කරනවා ඉදිරි කාලය තුළ ඒ කාරණා වෙනුවෙන් අවධානය යොමු කරයි කියලා.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 5 ගරු යුකේ සුමිත් උඩුකුමාර මහත්මයා. පැමිණ නැත. ප්‍රශ්න අංක 6 ගරු හෙක්ටර් අප්පහම් මහත්මයා මහජන ආරක්ෂක මහත්මයාගෙන් ඇසීමට.
නියෝජ්‍ය කතානායකතුමනි මම අහනවා.
දෙක කල්ලිල්ල සිටිනවා.
සති දෙකක කාලයක් ඉඳන්. ප්‍රශ්න අංක 7 ගරු හේසා විතානගේ මැතිතුමා.
වාහන කරු කතානායක.
ගරු මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්තිය මැතිතුමාගෙන් ඇසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අයන්න එක 2018 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කළ ප්ලාස්ටික් ප්‍රමාණය කිලෝග්‍රෑම් බිලියන 2යි. ඒ සඳහා වැය කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 812යි. අංක 3 අයන්න, ශ්‍රී ලංකාවට ප්ලාස්ටික් ආනයනය කිරීම සීමා කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද? ශ්‍රී ලංකාවට ප්ලාස්ටික් ආනයනය කිරීම සීමා කිරීම සඳහා රජය විසින් විවිධ අවස්ථාවන්හිදී පහත සඳහන් ගැසට් නිවේදන නිකුත් කර ඇත්තේ දේශීය නිෂ්පාදනය සලකමින්, පරිසර හානිය සලකමින් සහ එක්වරක් පමණක් භාවිතා කර ඉවතලීම පිළිබඳ සැලකිල්ලට ගනිමින් වේ. ගැසට් පත්‍ර 8ක් නිකුත් කරලා තියෙනවා නියෝජ කතානායකතුමනි. අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2326/41, 2023/4, එවගේම 2312.78 2301.1 2304.12 2221.11 2296.30 2229.99 2294.30 2228.23 2111.51 2021 ජනවාරි 21 2044.40 2017.11 මේවායි ගැසට් හතක් නිකුත් කරලා තියෙනවා අටක් නිකුත් කරලා තියෙනවා අයන්න පැන නොනගී
සුති ගරු මුදල් රාජ්‍ය ඇමතුමනි ගරු නියෝජක කතානායකතුමනි ඔබතුමා කියපු තොරතුරුත් එක්ක 2018 ඉඳලා කියන කාල සීමාවන් ගත්තේ අපි දැක්කා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විවිධ පියවරයන් රාශියක් ගත්තා මේ ප්ලාස්ටික් ආනයනය අඩු කරන්න එතකොට අර මොනවාද සෙවිලිතාඩුවල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා ආනයනය නතර කරන්න මේ වගේ කාරණා රාශියක් අරගත්ත යුගයක් අද වෙනකොට අපි දකිනවා මේ ගැන අපි යෝජනා වලින් සාමාන්‍ය මිනිහාගේ බත් පැකට් එක ගන්න ලන්ච් සීට් එක වෙනස් වුණා ඒක වෙනස් වෙලා ඒකට යම් කිසි විකල්ප ඇවිල්ලි ඉවරලා ඒක හොඳයි නරක නෑ නමුත් ඔය ප්ලාස්ටික් ආනයනය කරන එකවත් පරිසර දූෂණය වළක්වා ගන්න පියවර ගැනීමක් දැන් ඔබතුමා කිව්ව ගැසට් වලින් උනන්දු කෙරෙව්වට සිද්ධ වෙන්නේ නෑ ප්‍රායෝගිකව බිමේ ඉතින් මම ඒ නිසා ගරු රාජ්‍ය අමාත්‍යතුමාගෙන් දැනගන්න කැමතියි මේක රටේ ගැසට් වලට මම හිතන්නේ මේ රටේ මිනිස්සු දැන් මේ සාමාන්‍යකරණය වෙලා තියෙන ගැසට් එක ගන්නවා ආපහු පස්සට එනවා ඒ නිසා ගැසට් එකකින් මේක එළියට ගියාට වැඩිය එහාට ගිහින් සමාජය දැනුවත් කරන වැඩසටහනක් මෙන්න මේ මේක සමාජය තුළ ආකල්පමය වර්ධනයක් ඇති කරලි වෙලා මේක ඉදිරියට අරගෙන යෑම සඳහා මං හිතන්නේ ජාතික වැඩසටහනක් තියෙන්න ඕනේ. ඉතින් එදා මං හිතන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මොන චෝදනා තිබුණත් එදා ඒ වෙන ප්‍රවණතාවයක් තිබ්බා. අද එහෙම එකක් ගැන කතා වෙන්නෙත් නැහැ. ඔබතුමා කියන ගැසට් එක ගැන මම දන්නෙත් ඔබතුමා කිව්වට පස්සේ. ඒ නිසා ජාතික වශයෙන් යම් කිසි පියවරක් ගන්න අදහසක් තියද එහෙම වැඩසටහනක් තියෙනවා නම් ඉදිරිපත් කරොත් වැදගත්.
ඔය නියෝජකතානා යතුන්නේ ගැසට් පත්‍ර නිකුත් කරලා තියෙන හැම වෙලෙම පරිසර අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි එතනදී බලපාලා අවධානය ලක් කරලා තියෙන කරුණ තමයි පරිසරයට සිදු වුණ හානිය ඒ වගේම දේශීය ආදේශ නැතිවීම සහ එක්වරක් පමණක් භාවිතා කර ඉවත් කිරීම. හැබැයි මේ විශේෂයෙන්ම ප්ලාස්ටික් භාවිතය පහසුව පිරිවැය සහ බරත් එක්ක අපිට පමණක් නෙවෙයි ලෝකෙටමද ප්‍රශ්නයක්. අද ලොව පුරා බැලුවොත් හැම විනාඩියකටම ප්ලාස්ටික් බෝතල් මිලියන් එකක් විකිණෙනවා. විනාඩියකට මිලියන් එකක් ප්ලාස්ටික් බෝතල්. හැම අවුරුද්දකටම බෑග් ට්‍රිලියන 5ක් භාවිතා වෙනවා. හැබැයි මේ අපි ගත්ත මේ යම් යම් පියවර නිසා අපේ රටේ යම්කිසි පැහැදිලි වෙනසක් ගරු නියෝජක කතානායකතුමනි අපිට දකින්න පුළුවන්. අපි බැලුවොත් 2018 ඉඳලා ප්‍රමාණාත්මකව අපේ රටට ගෙනාපු ප්ලාස්ටික් ප්‍රමාණය අපි අමුද්‍රව්‍ය වශයෙන් ගේනවා 67%ක් අර්ධ නිමි වශයෙන් ගේනවා 13%ක් නිමි භාණ්ඩ හැටියට 19%ක් විශේෂයෙන්ම මේ අමුද්‍රව්‍ය සඳහා අපි බද්දක් අය කරන්නේ අර්ධ නිමි සඳහා 15%ක් නිමි භාණ්ඩ සඳහා 20%ක ලොකු බද්දකුත් අපි අය කරනවා මේ තහනමට අමතරව මේ කරුණු සියල්ලමත් එක බැලුවොත් 2018 අපි ගෙනත් තියෙනවා කිලෝග්‍රෑම් මිලියන 450ක් මේ තුන් ආකාරයටම 2019 කිලෝග්‍රෑම් මිලියන 443ක් 2020 406ක් 2021 436ක් 2022 325ක් හැබැයි 2023ට එද්දි මේ ඔක්කොම ගැසට්සුත් ක්‍රියාත්මක වෙනකොට මේ මාස 6ට අපි කිලෝග්‍රෑම් මිලියන 61යි ඒ කියන්නේ එහෙම බැලුවොත් වසරටම වෙන්නේ 146ක් ඒ කියන්නේ 2022ට සාපේක්ෂව බැලුවොත් හරි අඩකටත් වැඩි ප්‍රමාණයකින් යම් පාලනයක් වෙලා තියෙනවා ගරු නියෝජක කතානායකතුමනි. හැබැයි ගරු මන්ත්‍රීතුමා කියපු කාරණාට මම එකඟ වෙනවා. මේවා ආකල්පමය වශයෙන් වෙනස් කළ යුතු කාරණා නීතියට වඩා එහා ගිහිල්ලා.
බෞද්ධයෙන්. ඔගේ දෙවැනි අතුරු ප්‍රශ්නය අපේ මුදල් රාජ්‍ය ඇමතුමා හින්දම මම හිතන්නේ මේ රටේ මිනිස්සුන්ට මේක ලොකු ප්‍රශ්නයක්. ඔබතුමා උත්තරයක් දෙනවා නම් මම හිතන්නේ වැදගත් වෙයි. ඉසල ජාතියක් විදියට මං හිතන්නේ අපි සමහර උජාරුවෙන් කතා කරනවා සතුටෙන් කතා කරාට ගරු මුදල් රාජ්‍ය ඇමතුමනි මේ බිත්තර ආනයනය කිරීම සම්බන්ධව සතුටු වෙන්න බෑ සමහර සතුටෙන් කතා කරනවා දැන් බිත්තර ඇති වෙන්න තියෙනවා බිත්තරකාරයන්ට අපි වැඩේ දුන්නා එහෙම කියනවා දැන් කුකුල් මසුත් ආනයනය කරනවා කියලා කියනවා මේ තත්ත්වයේ උඩ මේ ආනයනය කරන බිත්තරවල ප්‍රමිතිය පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා ගරු මේ රාජ්‍යමතුමනේ. ඒක මොකද හේතුව ඔබතුමා දන්න මුදල් රාජ්‍යමතුමා ඉදිරියේ ඊයේ උපදේශක කාර්ක සභාවේ කතා වුණා. අර ලික වලට මොනවද මේ මත්පැන් වලට ස්ටික එකක් ඔබතුමාලා ගෙනාවනේ යම් කිසි පාලනයක්. නමුත් ඊයේ උපදේශක කාර්ක සභාවදී වුණා ඒකත් ප්‍රින්ට් කරනවා. ඒතර ඒකත් ප්‍රින්ට් කරන මේ රටේ බිත්තරේ ගහලන ලේබලේ මකලි වෙලා දිනයක් ගහනවා කියන එක මහ දෙයක් නෙමෙයි. එතකොට මේ බිත්තරේ ඔය දැන් කඩේකට සාමාන්‍ය හෝටලයකට ගියාට පස්සේ බිත්තරේ බදලා එනකොට ෆ්‍රයිඩ් රයිස් එකක් හරි මොනවා හරි එනකොට ඕක ඇතුලේ තියෙන බිත්තරේ හොඳ එකක්ද ප්‍රමිතියෙන් තියෙන එකක්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා මහ විශාල මේ ආනයන කරන බිත්තර ටික වෙලාවට විකුණ ගන්න බැරි වුණොත් ඒ ආනයන කරන බිත්තර ටික වෙළඳපොළට දුන්නට පස්සේ වෙළඳපොළ තුල කොච්චර කාලයක් හුවමාරු වෙනවද දන්නේ නැහැ. මේ කාරණා එක්ක ඇතිවන සෞඛ්‍යමය ගැටලුව ගැන කොහෙවත් කතා වෙන්නේ නැහැ. එවන ආවරණයක් නැහැ. ඒ නිසා මම ඔබතුමාගේ අහනවා ඇත්තම රජයක් විදියට මොකද්ද දෙන සහතිකේ මුදල් රාජ්‍ය අමතුමා විදියට ඔබතුමා දන්න මේ ආනයන කරන යන කාල සීමාව මේ තියෙන කාල සීමාව එතකොට මේක වෙළඳපොළට යන්න ගත වෙන කාල සීමාව වෙළඳපොළේ තියෙන කාල සීමාව මේ ඔක්කොම ගත්තට පස්සේ බිත්තරයක් තියන්න පුළුවන් යම් කිසි කාලයක් වෙන කාලෙ විකුත් වුණාට පස්සේ මේ බිත්තරය ප්‍රයෝජනට ගැනීම අරහා රටේ ජනතාවට විශාල සෞඛ්‍යමය ප්‍රශ්නවලට මතුවෙන්න පුළුවන්. අන්න ඒ වෙනුවෙන් රජය අරගෙන තියෙන පියවර මොකක්ද කියන එක ගැන දැනගන්න කැමතියි.
නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම මේ බිත්තර ආනයන කිරීමට ඉඩ දීලා තියෙන්නේ ප්‍රධාන ආයතන කිහිපයක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බිස්තර නිෂ්පාදකයන්ට සම්බන්ධ අනිත් පැත්තෙන් වෙළඳ අමාත්‍යංශය අනිත් පැත්තෙන් ආහාර සුරක්ෂිතතා කමිටුව රටේ ආහාර අවශ්‍යතාව පිළිබඳ තීරණ ගන්න ඔවුන්ගේ ඉල්ලීම පරිදි අපේ රටේ දෛනික බිත්තර අවශ්‍යතාවය 165ක් 155ක් තමයි මේ දවස්වල නිෂ්පාදනය වෙන්නේ 110ක අඩුවක් තියෙනවා. මේ 110 තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ අඩුම ආදායම් ලාභය විශේෂ දරුවන්ගේ පෝෂණය සඳහා භාවිතා වෙන්නේ. දැන් මේ 110 හිගේ නිසා සංචාරක හෝටල් වල බිත්තර ටික අඩු වෙන්නේ නැහැ. මේ සුපිරි වෙළඳසල් වල අඩු වෙන්නේ නැහැ. අර හදිසිය කඩේට දුවලා බිත්තරයක් හොයාගෙන දෙකට තුනට කපලා දරුවන්ට දෙන කෙනාගේ වෙළඳ අවශ්‍යතාවය තමයි නැති වෙන්නේ. ඒ නිසා රජයට සිද්ධ වුණා මෙන්න මේ කණ්ඩායම ගැන සලකලා බිත්තර ප්‍රමාණයක් ගේන්න. හැබැයි අවශ්‍ය ප්‍රමාණයෙන් භාගයයි දැනට එන්නේ. හැබැයි ඒක වගකීමක් නැතුව ගේන්නේ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. ඒක සඳහා සම්පූර්ණ සහතිකය. මොකද බිත්තර ආනයන ප්‍රමාද වුණෙත් ඒ සහතිකය හරියට ගන්න විශේෂයෙන්ම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සම්පූර්ණ සහතිකයක් ඇතුව තමයි මේක ගේන්නේ. හැබැයි ඒකෙදිත් විශේෂයෙන්ම බිත්තර නිෂ්පාදනය වන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 29ම මේ බිත්තර අලෙවි කිරීම සපුරා තහනම්. අනිත් එක රජයේ ඉලක්කය තියෙන්නේ ලබන වර්ෂයේ මැද භාගයේ වෙන විට මේ සම්පූර්ණ මේ ඉලක්කය සම්පූර්ණ කරලා බිත්තර ආනයනයේ සපුරා නවත්වා දැමීම.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංකට ගරු අශෝක් අබේසිංහ මහතා ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යතුමා.
මම අහනවා නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රශ්න වලට උත්තර මෙතන තියෙනවා.
විශේෂභාරය අමතුමා ඉන්දැද්දි මේ ප්‍රශ්න යොමු කරන්න මොකද මට ප්‍රශ්න දෙකක් අහන්න තියෙනවා.
ඒක තමයි එතුමා කිව්වා සභාගත කරනවා නම් කරලා ඔබතුමාට අතුරු ප්‍රශ්න අහන්න
සභාගත කෙරුවොත් අතුරු ප්‍රශ්න අහන්න ඕක ලැබෙන්නේ නැහැ නේ. ඊළඟ දවසට මේ ප්‍රශ්න යොමු කරන්න.
මේක කතානායකතුමනේ දැන් අද 11 මාරයි. අපි මේ 10 මාට අවසන් කර උදේ වරුවම ගත්තේ අනවශ්‍ය දේවල් වලට. එතකොට අමාත්‍යවරු වෙනත් දැන් කොරියන් තානාපතිතුමත් එක්ක සාකච්ඡාවක් දාලා තිබුණා 11ට. ඊට උදේ ඉඳලා මේක පරක්කු වුණාම දැන් අර කතානාපතිවරුන්ගේ පරක්කු. හොඳයි එතුමා කිව්වා එකට එකයි.
හොඳයි ඔබම ඉස්සෙල්ලා. ප්‍රශ්න අංක 9 ගරු වෛද්‍ය කාවින්ද හේසන් ජයවර්ධන මැතිතුමා පැමිණ නැත. ප්‍රශ්න අංක 10 ගරු ශීව ඥානම් සීතරම් මැතිතුමා වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට. අමාත්‍යතුමාගෙන් ඇසීමට.
කාන්කේක්‍රින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මන්ත්‍රීතුමන්ගේ ගරු ප්‍රශ්නයේ අය ආ කොටසේ පළවෙනි කොටසට පිළිතුර යාපනය නෙඩුන්ති වූ දූපතෙහි වැව් පිහිටාව නොමැති අතර පොකුණු 40ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේද පොකුණු 2ක් උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටදේද පවතී. දෙවෙනි කොටසට පිළිතුර නෙඩුන්තිව් දූපතේ ඇති පොකුණු ඍජුවම වාරිමාර්ග කටයුතු සඳහා භාවිතා නොවන අතර එම පොකුණුවල වර්ෂා ජලය එක්රැස් කර එම පොකුණු ආසන්නයේ ඇති කෘෂි ලිං මගින් ජලය ලබාගෙන වගා කටයුතු සිදු කරනු ලැබේ. තුන්වැනි කොටසට පිළිතුර නෙඩුන්තිව් දූපතෙහි වැව් පිහිටා නොමැති බැවින් අදාළ නොවේ. ආ ප්‍රශ්නයේ පළවෙනි කොටසට පිළිතුර ප්‍රතිසංස්කරණය කර නොමැත. නෙඩුන්තිව් දූපතෙහි වැව් නොමැති නමුත් ගුවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති පොකුණු 40ක් හා උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින පොකුණු 2ක් එම ආයතන මගින් නඩත්තු කටයුතු සිදු කරනු ලැබුවද ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇත. ප්‍රෙස් MPA ව්‍යාපෘතිය මගින් සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට සැරසුම් කර ඇත. දෙවැනි කොටසට පිළිතුර 2023 වර්ෂය සඳහා දේශගුණික අවබලපෑම් අවම කිරීමේ වැඩසටහන ප්‍රෙස් MPA මගින් උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වෙන්ඩුකොළම් පොකුණු හඳුනාගෙන ඒ සඳහා මුදල් වෙන් කිරීමට සැලසුම් ඇස්තමේන්තුගත සකස් කරමින් පවතී. තුන්වැනි කොටසට පිළිතුර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂීම් අනුව ප්‍රමාණවත් අරමුදල් සහ නිසි අන්තරෝපකරණ තිබේ නම් වසර 2ක් ඇතුළත පොකුණු 40ක් පමණ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ හැකිය. මේකට හේතුව මධ්‍යම රජයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පහුගිය කාලයේ ක්‍රියාත්මක කළ වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ යාපන දිස්ත්‍රික්කයේ වූ පොකුණු ප්‍රතිසංස්කරණ කළ අතර ඒ අනුව වසරක් ඇතුළත පොකුණු 25ක් පමණ ප්‍රතිසංස්කරණය කළ හැකි වූ බව තහවුරු වෙලා තියෙනවා. ඈ ප්‍රශ්නයේ පළවෙනි කොටසට පිළිතුර මෙම දූපත් ප්‍රදේශයේ වූ ජනතාවගේ පානීය ජලය ලබා ගැනීමේ ප්‍රධාන මූලාශ්‍රය භූගත ජලය වෙනවා. නමුත් පොකුණුවල 50%කට වඩා අඩු ප්‍රමාණයක හැර අනෙක් ඒවායේ ලවණ ජලය ඇති බැවින් මතුපිට ජලය පානය කිරීම සඳහා පිරිපහදු කිරීමට අධික පිරිවැයක් දැරීමට සිදුවේ. එබැවින් පානීය ජලය ලබා ගැනීම සඳහා විකල්ප ක්‍රමවේද හඳුනා ගැනීමට කටයුතු කරනු ලැබේ. ජල සම්පාදන මණ්ඩලය මගින් එවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරමින් පවතී. අධියර වශයෙන් ප්‍රතිපාදන වෙන් කර කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය වැව් හඳුනාගෙන තියෙනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින්. දෙවෙනි කොටසට ඉහත පිළිතුර අනුව අදාළ නොවේ. ඈ ප්‍රශ්නයට පිළිතුර අදාළ නොවේ.
ගෞරව අමைச்சர் அவர்களே, நான் இங்கே இந்த கேள்வியை வழங்குகிற பொழுது குளங்கள் என்றுதான் வழங்கியிருந்தேன். யாழ்ப்பாண மாவட்டத்தில் நெடுந்தீவில் அமைந்துள்ள குளங்களின் எண்ணிக்கை யாதென்பதுதான் என்னுடைய கேள்வியாக இருந்தது. ஆனால் நான் நினைக்கிறேன் பில் ஆபீஸிலே ஏதோ ஒரு தவறு நடந்திருக்கிறது. நெடுந்தீவிலே பாவி இல்லை என்பது எனக்கு தெரியும். ஆகவே பாவி என்பது நெடுந்தீவில் இல்லை, குளங்கள் தான் இருக்கிறது. குளங்கள் எத்தனை இருக்கிறது, அந்த குளங்கள் புனரமைக்கப்படுமா என்ற கேள்விதான் என்னால் வழங்கப்பட்டது. நானும் இப்பொழுதுதான் இந்த கேள்வியை பார்த்தேன், அது வாவிகளாக மாற்றப்பட்டிருக்கிறது. இதில் மொழி மாற்றத்தில் இது ஒரு தவறு நடந்திருக்கிறது. இதனை பில் ஆபீஸும் இதை கொஞ்சம் கவனத்தில் எடுக்க வேண்டும் என்று நான் இந்த இடத்துல கேட்டுக்கொள்கிறேன். மிக முக்கியமாக இலங்கையிலேயே உள்ள தீவுகளில் பெரிய தீவு நெடுந்தீவு. இந்த நெடுந்தீவில் இருக்கின்ற குடிநீர் பிரச்சனை என்பது நீண்ட காலமாக இருக்கின்ற பிரச்சனை. உதாரணம், மட்டுக்களி குளம் 10 ஆண்டுகளுக்கு முதலும் அதற்கு ஒரு நிதி ஒதுக்கீடு செய்யப்பட்டுதான், அந்த நிதி எங்கே போனன்னு தெரியாது. பெருமளவான நிதி ஒதுக்கீடு செய்யப்பட்டது. அங்கே இருக்கின்ற குளங்கள், கோட்டைக்காட்டு குளம், மட்டுக்களி குளம், இந்த குளங்கள் புனரமைக்கப்பட்டாலே பெருமளவான நீரை, குடிநீரை அங்கேயே பெறக்கூடியதாக இருக்கும். உதாரணத்துக்காக சாரியடி என்கின்ற தண்ணீர் எடுக்கப்படுகின்ற குடிதண்ணீர் நல்லதாக உள்ள இடங்களில் இருக்கின்ற குளங்கள் சரியாக புனரமைக்கப்படவில்லை. இவற்றுக்கு ஏதாவது முடிவு கிடைக்குமா என்றுதான் நான் உங்களிடம் கேட்கிறேன்.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගැටලුව ප්‍රශ්නයක් නැහැ වැව්ද පොකුණද කියන එක පිළිබඳව. වාරිමාර්ග දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යංශය හරහා ව්‍යාපෘති දෙකක් ලෝක බැංකු ණයාධාර යටතේ ක්‍රියාත්මක වෙනවා වැව් අමනෝ ඇලවේලි ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න. ඒකට අපි ඍජුවම ප්‍රතිපාදන ලබා දීමේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව හඳුනාගෙන තියෙන්නේ මේ දූපතේ 2යි, පොකුණු 2යි. අපිට ඊටත් වඩා ප්‍රමාණයක් හඳුනා ගන්න අරගෙන දෙනවා නම් පුළුවන්. අපි මුළු දිස්ත්‍රික්ක 23ම ගියා, අපිට යාපනයට යන්න බැරි වුණා මේ පිළිබඳව සාකච්ඡා කරන්න. ඔබතුමාගේ යෝජනාවන් තියෙනවා නම් දෙන්න, අපි ඒ පොකුණු පිළිසකර කරලා හාරලා අවශ්‍ය ආකාරයට සකස් කරලා දෙන්නම්. නමුත් පානීය ජලය පිළිබඳව ප්‍රශ්නයට මට පිළිතුරු ලබා දෙන්න බැහැ. නමුත් මම එකක් දන්නවා, මේ පොකුණු කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණ කටයුතු කරන්නේ නැති නිසා ලවණ වතුර ලවණතාවයකින් පිරෙනවා. මොකද ඒ පොකුණු මදක් පිරලා රොම් මඩෙන් පිරලා තියෙනවා. අපිට ඒවා සකස් කරලා දෙන්න පුළුවන්. ඉතුරු ටික ජල සම්පාදන මණ්ඩලයත් එක්ක, ජල සම්පාදන අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කරලා ප්‍රතිපාදන වෙන් කිරීම කරගන්න වෙනවා.
என்னுடைய இரண்டாவது கேள்வி, கௌரவ அமைச்சர் அவர்களே, நான் முக்கியமாக குறிப்பிடுவது அங்கே இருக்கின்ற 40 குளங்கள் இருக்கின்றன. நீங்களே இதிலே குறிப்பிட்டீர்கள் 40 குளங்கள் இருப்பதாக. 40 குளங்களிலே மிகவும் பெரிய குளங்களும் உண்டு, சிறிய குளங்களும் உண்டு. இந்த குளங்களை புனரமைத்தால் போதுமானது. உதாரணத்துக்காக அனலதீவிலே இருக்கின்ற பல கேணிகள், நிலத்தோடு வெட்டப்பட்டிருக்கிற கேணிகள் மாரி காலத்திலே தண்ணீரை சேகரிப்பதால் அனலதீவிலே ஓரளவுக்கு பயிர் செய்யக்கூடிய ஒரு நிலைமை உருவாகி இருக்கிறது. நாங்கள் அதே மாதிரி நெடுந்தீவிலே இவ்வாறான குளங்கள் இருக்கிற 40 குளங்களையும் புனரமைத்தால் நிலத்தொடர்பில்லாமல் கிட்டத்தட்ட 13 கிலோமீட்டர் கடல் மைல்கள் தூரத்தில் இருக்கின்ற ஒரு பெரிய தீவிலே குடிநீர் பிரச்சனையினுடைய ஒரு பகுதியை தீர்வு காண முடியும். அதனை விட அங்கு ஒரு பயிற்சியை முறையை உருவாக்குவதற்கும் இந்த குளங்கள் பெருமளவில் பயன்பாடுடையதாக அமையும். ஆகவே இந்த 40 குளங்களை அதனுடைய களிமண்ணை எடுத்து குளங்களை அடைத்து அதுக்கு பண்ட அமைத்து ஏதாவது ஒழுங்கு செய்யக்கூடிய நிதி ஒதுக்கீடு இந்த வருடங்களில் ஆவது அல்லது அடுத்த வருடத்தில் ஆவது ஏற்படக்கூடிய வாய்ப்பு இருக்கிறதா?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අපිට අනිවාර්යෙන් මේ පොකුණු 40 ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න හාරලා දෙන්න ප්‍රතිපාදන වෙන් කරන්න පුළුවන්. මං කිව්වා වගේ අපේ වාරිමාර්ග අමාත්‍යංශය හරහා ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති යටතේ මේ කටයුත්ත ඉටු කරලා දෙන්න පුළුවන්. දැනටමත් ඒ පොකුණු වලට තියෙන ඒ පොකුණු වල වැහි ජලයෙන් පිරෙන වතුර වලින් කුෂිලින් හදලා ඒවෙන් තමයි අරගෙන වගා කටයුතු කරනවා කියලා කියන්නේ. ඔබතුමාට පුළුවන් අවශ්‍ය ඒ කටයුතු කරන්න මොනවද 40ම කරන්න පුළුවන් වේද කියන එක පිළිබඳව මට සැකයක් තියෙනවා. නමුත් ඔබතුමාගේ යෝජනා තියෙනවා නම් අපේ ජ්‍යෙෂ්ඨ වාරිමාර්ග ඉංජිනේරු මහේශ්වරන් මහතාට ඉදිරිපත් කරන්න මේ වසරේම අපිට ප්‍රතිපාදන ලබා දෙන්න පුළුවන්.
බොහොම ස්තුතියි කරනවා. ප්‍රධාන වාචික පිළිතුරු අපේක්ෂා සමා වෙන්න. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න දෙවෙනි වටේ අංක 5 ගරු යුකේ සුමිතුඩු කුමර මැතිතුමා. දෙවෙනි වටේ අංක 9
සභාගත කරනවා.
අහනවා. හොඳයි, සභාගත කරනවා.